සම්මා සම්බුදු සරණයි පින්වත් ඔබ හැම දෙනාටම සදහ මකරන්දේ සුවඳින් පින් සිත් නිවාසන සවාලන ජාතියේ බෞද්ධ නාලිකාව බෞද්ධ රූපවාහිනී නාලිකාව මේ පැයේදී ඔබ වෙනුවෙන් සම්නිවේදනය කරන දායකත්ව ධර්මානුශාසනාව අප මෙලෙස ආරම්භ කරන්නේ. දේශනා වෙනුවෙන් සිදු කළා වූ ගෞරවනීය ආරාධනාවෙන් උතුම් උතම් සභා මණ්ඩපයේ වෙත වැඩම කොට වැඩහිඳින ගෞරවනීය ස්වාමීන් වහන්සේ ත්‍රිපිටක ධර්මවේදී ගෞරව ශාස්ත්‍රවේදී අවසරයි පූජනීය හසලක සීලවිමල පින්වත් ස්වාමීන් වහන්සේ අපි සාදුනාද පවත්වමින් පිළිගනිමු. සාදු සාදු සාදු. දේශනාවෙන් වෙන් දායකත්වය ලබා දෙමින් කටයුතු කරනවා අතුරුගිරිය බරලුකොඩ පදිංචි ගෞරවණ්‍ය ආරච්චි විතාන ආරච්චිගේ චන්ද්‍රානී පෙරේරා ස්වර්ණා පෙරේරා සහ ශ්‍රියානී පෙරේරා යන මහත්මීන් විසින්. එහෙමනම් ගෞරවනීය ස්වාමීන් වහන්සේට අපි නමස්කාර පූර්වකව ආරාධනා කරමු මෙතන සිට මේ උතුම් ධර්මානුශාසනාව පවත්වන්නට. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු.
සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම නමස්කාරය වේවා. සුපින්වත්නි, මේ පින්තුන්ලා සියලු දෙනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ ධර්ම ශ්‍රවණය කරන්නටයි. මේ දේශනාවේ ඉලක්කය බුදුරජාණන් වහන්සේ වදාළ දේශනාවේ ඉලක්කය තමයි ඒ ඒ පුද්ගලයා තුළ සංසිඳීමක් හදන එක. දැන් මේ ලෝකයේ අනුව බලනකොට අපිට එහෙම සංසිඳීමක් ඇති වෙන්නේ නැහැ. ලෝකේ අනුව බලනකොට අපිට ලෝකේ වටිනාකම් පේනවා. ඉතින් වටිනාකම් පේන තාක්කල් අපි ලෝකේ පැත්තට දුවනවා. ඉතින් මේ ලෝකේ පැත්තට දුවන එක තමයි කර්ම රැස්වීම කියලා අපි කියන්නේ. කර්ම රැස්වීම කියන්නේ ලෝකේ පැත්තට දුවන එක. ඒතර දැන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා තුල මතුවන ඉතා විශිෂ්ට දේ තමයි එයා අවිද්‍යාවත් ආත්ම සංඥාවත් දෙකම බිඳින්ට ජවයක් ගන්න කෙනෙක්. එතකොට අවිද්‍යාවයි අවිද්‍යාව මත යැපෙන දෙයක් තමයි ආත්ම සංඥාව කියලා කියන්නේ. එතකොට අවිද්‍යාව කියන්නේ මොකද්ද? ඒ පුද්ගලයා තුල චතුරාර්ය සත්‍ය අවබෝධයක් නැහැ කියන එක. එතකොට ඔබට තියෙන දැනුම බොහොම සාධනීය එකක්. චතුරාර්ය සත්‍ය අවබෝධයක් නැති එක ඇතුලේ ඇත්තට මේක බොහොම සංකීර්ණ එකක්. අවිද්‍යාව හකුළුවලා දැක්කොත් එහෙම පෙනෙන දේ තියෙන දේ කියලා හිතෙන එක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. පෙනෙන දේ තියෙන දේ කියලා හිතෙන එක. ආත්ම සංඥාව කියලා කියන්නේ පෙනෙන දේ මට පෙනෙන දේ තියෙන දේමයි. ඔය තියෙන දේ තමයි මට පෙනෙන්නේ කියලා මම ඉදිරිපත් වෙන එක තමයි ආත්ම සංඥාව කියන්නේ. ඒතර පෙනෙන දේ තියෙන දේමයි කියලා හිතෙන එක අවිද්‍යාව. අර චතුරාර්ය සත්‍ය අවබෝධයක් නැහැ කියන එක තමයි ඒකේ අර්ථය. ඒතර පෙනෙන දේ තියෙන දේමයි කියලා හිතුවට පස්සේ එයා පේන මට්ටමේදීම ලෝකයට අහුවෙලා ඉවරයි. ඇයි පෙනෙන දේ තියෙන දේමයි කියලා හිතනවනේ? තෝ පෙනෙන දේ තියෙන දේමයි කියලා හිතුවට පස්සේ යා ලෝකයේ ඒ එයාට දැනෙන එයාට තේරෙන එයාට වැටහෙන මට්ටමින් යා ලෝකේ පිළිගන්නවා. ඉතින් එහෙම පිළිගත්තට පස්සේ ඉතින් දුක හැදෙනවා. හරිනේ, දුක්ඛාරිය සත්‍යයෙන් යාට විමාස ගන්න පුළුවන්කමක් නැහැ. චක්කු සෝත ගාන ජීවහා කාය මන කියන ආයතන අනුවනේ පෙනෙන දේ ඇහෙන දේ දැනෙන දේ හිතන දේ අපිට ගවේෂණය කරන්න වෙන්නේ. ඒ ගවේෂණය කරනකොට එයාගේ සිතට පේන මට්ටම තියෙනවනේ. ඒ මට්ටම ලෝකේ මට්ටම කියලා එකම මට්ටමක් විදිහට පිළිගන්නවා. ඉතින් එහෙම පිළිගැනීමම මහ විශාල ගැටලුවක් තමයි. ලොකු ප්‍රශ්නයක් ඒක. අස්වාභාවිකයි. හොඳට බලන්න ඒකනේ අපි ඇතැම් දේවල් වලට සිතින් වටිනාකම දීලා ඇතැම් දේවල් වලට අපි සිතින් වටිනාකම නොදෙන්නේ ඒකනේ. අපි ස්වභාවික නෑනේ, අස්වාභාවිකයි. අපිට සමහර ඒවා වටිනාකම් සහිතව පේනවා, සමහර ඒවා වටිනාකම් සහිතව පේන්නේ නෑ. එතකොට මේ රහතන් වහන්සේලාගේ ස්වභාවය තමයි සියලු දේවල් ඉස්සරහා සිත මැදහත්ව පවතිනවා. ඒ මැදහත්කමට අපි කියන්නේ උපේක්ඛා බොජ්ජංගය කියලා. මැදහත්ව පවතිනවා. එතකොට පෙනෙන දේ තියෙන දේ කියලා ඔය පින්නතුන්ලා හිතුවොත් තමයි කර්ම රැස් වෙන්නේ. කර්ම රැස් වෙන්නේ. එතකොට පෙනෙන දේ තියෙන ඔයාලට පෙනෙන දේ තියෙන්නේ ඒ පෙනෙන දේ තියෙන දේමයි කියලා හිතන්න හොඳ නැහැ. එතකොට පෙනෙන දේ තියෙන දේ කියලා බලපු ගමන්ම අවිද්‍යාව. ඔය පේන දේ තමයි මම දැනගත්තේ, මම දැනගත්ත දේමයි ඔය පේන්නේ කියලා අර මාව ඉදිරිපත් වෙන එක තමයි ආත්ම සංඥාව කියන්නේ. මට පේනවා, පේන දේ අයිති මට කියලා අර මමත්වයේ පදනම් කරගෙන හීනියට අදහසක් ඇතුලේ මෝරණෝ. ඒක ආත්ම සංඥාව. ඒකයි මම කියුවේ අවිද්‍යාව මතින් තමයි අපි තුල ආත්ම සංඥාව මෝරන්නේ. ඉතින් මේකට තියෙන එකම දේ තමයි තමන්ගේම ඇතුළාන්තය විමස විමසා බලන එක. මේකට වෙන විකල්පයක් නැහැ. මේ ප්‍රශ්නේ විසඳ ගන්න ඔය පින්නතුල්ලාට තියෙන එක දෙයයි. පේන මට්ටම මොකද්ද කියලා විභාග කරගන්න එක. එක. ඊට පස්සේ මේ පේන දේ තියෙන දේමයි කියලා වැටහෙන්නේ මොකක්වත් නැති නිසා නෙමෙයි, ලෝකේ මොකුත්ම නැත්තේ නෑනේ. ශුන්්‍යත කියලා බුද්ධ ශාසනය පාවිච්චි කරන්නේ මාධ්‍යමික දර්ශනය කියලා දර්ශනයක් තියෙනවා. ඒක මේ බුදුදහමින් ගොඩනැගිච්ච අතිරේක ගුරුකුලයක්. ශුන්්‍යතාවාදීන් කියලා ඒගොල්ලන් කියනවා විඤ්ඤාප්ති මේ මාධ්‍යමික දර්ශනය ඒගොල්ලන්ගේ දර්ශනය. ඉතින් ගොඩක් රටවල්වල ඒක පාවිච්චි කරනවා. නමුත් අපි තේරවාදීනේ. ඒතකොට ඒගොල්ලෝ ශුන්්‍යතාවේ කියලා කියන්නේ හිස් කියන එක. සමහර ආගමික මතවාද තියෙනවා හිස් කියන අර්ථය තමයි ශුන්‍යයි කියන්නේ. අපි එහෙම නෙමෙයි. ආත්ම සංඥාවෙන් ගන්න මොකක්වත් නැහැ කියන අදහසින් තමයි අපි ශුන්්‍යත කියලා කියන්නේ. ශුන්්‍යත කියන වචනේ බුද්ධ ශාසනයේ පාවිච්චි කරලා තියෙනවා. ඒතර ශුන්්‍යත කියලා අපි කියන්නේ ආත්මීය සාරේ මුකුත් ගන්නට නැහැ. ඔක්කොම අනාත්මයි. මගේ වසඟේ පැවැත්විය හැකි අබමල් රේණුවක්වත් ලෝකේ නැහැ. අබමල් රේණුවක්වත් නැහැ. ඒකයි ශුන්්‍යත කියන්නේ. ඒතර ශුන්්‍යත කියන්නේ හිස් කියන එකනේ. මේ හිස් නම් මේ මොනවද පේන්නේ? මේ මොනවද අත්දකින්නේ? හැබැයි අපිට තියෙන ගැටලුව මොකුත් නෑ නෙමෙයි. අපිට තියෙන ප්‍රශ්නේ තමයි අර පෙනෙන දේ හිතෙන දේමයි. පෙනෙන දේ තියෙන දේමයි කියලා පේන මට්ටම තුල අපේ සිතට වැටෙන ප්‍රවාහයක් තියෙනවනේ, සිතුවිලි ටික. ඒ සිතුවිලි වලින් අපි පේන දේ සම්බන්ධ ගොඩනගාගත විතර්ක ਵਿਚාරවලට ඒ විතර්ක ਵਿਚාර ටික පිළි අරගෙන ඒ පිළිගැනීමට අදාළ ලෝකයක් තියෙනවා කියලා නැවත නැවත එළිය බලන්න පුරුදු වෙලා ඉනෝ. නැවත නැවත එළිය බලන්න පුරුදු වෙලා ඉනෝ. මෙන්න මේ බලන බැල්ම තමයි අනාගත පුනර්භවය අපිට හදාන්නේ. මේ විදිහට අපි බලන්නේ නැත්නම් කවදාවත් අපිට පුනර්භවයක් හැදෙන්නේ නැහැ. දුක සකස් වෙන්නේ නැහැ. ඉතින් මේකට තියෙන එකම දේ තමයි පින්වත්නි ලෝකය සමාන කර කර බලන එක. ඒතර පේන දේ පේන දේ තියෙන දේ කියලා බලන්න එපා. ඒතර පේන දේ තියෙන දේ කියලා බැලුවොත් දුක හැදෙනවා. ඒක එතකොට තියෙන දේ කියන්නේ ලෝකෙ මොකුත් නැද්ද? එතකොට තියෙනවා ආත්මසාරින් නම් මොකුත් නැහැ. මම මගේ කියලා ගන්න නම් මොකුත් නැහැ. ඒ මොකුත් නැත්තේ එනම් මම මගේ නම් මට ඕන විදිහට මොනවද අපිට තියාගන්න පුළුවන්? ලෝකෙ මට කියන්නකෝ අබමල් රේණුවක් හරි ඔයාලට ඕන විදිහට තියාගන්න පුළුවන් මොනව හරි හම්බුණාද කියලා? මොකක්වත් නැහැ පින්වත්නි. මොකක්වත් නැහැ. එතකොට දැන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ගේ ස්වභාවය තමයි පේන මට්ටම විස්තර කරගන්න ඕනි ඉස්සල්ලා. ඒකින් තමයි පින්වත්නි වටිනාකම කඩාන වැටෙන්නේ. දැන් මේ ලොකුම ප්‍රශ්නේ අපිට තියෙන්නේ වටිනාකම් හිතේ රැඳෙන නිසා. වටිනාකම් රැඳෙන තාක්කල් අපි ලෝකේ හොයාගෙන යනවා. ඒතර පේන මට්ටම තුලනේ පින්වත්නි අපි ලෝකයේ තුල පිළිගන්නේ. පිළිගැනීමක් ඇති වෙන්නේ පේන දේ තුල පිළිගැනීමක් ඇතුළේ. ඒ පිළිගැනීමට සිතින් අපි පිළිගන්නේ. ඒ පිළිගැනීමට අදාළ ලෝකයක් තියෙනවා කියලා ඉතින් ලෝකේ පැත්තට දුවන එක තමයි අපි කරන්නේ. ලෝකේ පැත්තට දුවනවා. ඒ දුවනකොට රැස් වෙන දෙයට අපි කියනවා සංස්කාර කියලා. සංස්කාර රහතන් වහන්සේට ওই වැඩේ වෙන්නේ නැහැ. ඒතර පේන මට්ටම ඉස්සලා ලිහනවා බුද්ධ ශාසනේ. පේන මට්ටම ලියනවා. ඊට පස්සේ තියෙන දේ මොන වගේද කියලා පෙන්නනවා. තියෙන දේ මොන වගේද කියලා පෙන්නනවා. පේන මට්ටම ඔයාලට කොහොමද ආවි කියලා පෙන්නනවා. පේන මට්ටමට වෙන්නේ මොකද්ද කියලාත් පෙන්නනවා. ඉතින් මේක සංකීර්ණ කතාවක් මෙහෙම කිව්වට. ඉතින් මේක මේ පැයකින් කතා කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒතර පේනවා කියන එක මොකද්ද? පේනවා කියන තුල විපාක නාම රූප ටිකක් පේනවා. විපාක නාම රූප ටික. පේන්නේ නාම රූප ධර්මයන් අන්‍යෝන්‍ය උපකාරයේ ලබන්නේ නැතුව පේන්නේ නැහැ. පේන මට්ටමට ඇස උවමනාමයි, ඇහෙන මට්ටමට කන උවමනාමයි, දැනෙන මට්ටමට නාසය උවමනා, දිව උවමනාමයි, කය උවමනාමයි. ඉතින් මේ විදියට පේන මට්ටම කියන එක විපාක නාම රූප ටිකක්. විපාක නාම රූප ටිකක්. එහෙනම් පේන මට්ටම තුල නාම රූප ධර්ම ටිකක් ඇතිවීමක් නැතිවීමක් විතරයි තියෙන්නේ, වෙන මොකක්වත් නැහැ. දැනට අපි එහෙම තේරුම් ගමුකෝ. මට පේනවා, මම තමයි, මට තමයි පේන්නේ, ওই පේන දේ මට ආයිද කියලා අර දෙපැත්තට බැලුවාමනේ අවිද්‍යාව. ඒක ඇතුලේ ගොඩ නැගෙන ආත්ම සංඥාව. ඒතොර පේන දේ මොකද්ද පින්වත්නි? විපාක නාම රූප ටිකක්. විපාක නාම රූප ටිකක්. ඒ නාම ධර්ම ටික තමයි අපි ওই චිත්තචෛතසික විසෙහි සංග්‍රහ කරලා කතා කරන්නේ. නාම ධර්ම ටික. රූපේ තමයි මේ අපිට අහුවෙන කෑල්ල. අපිට මේ අත ගෑවම අල්ලන්න පුළුවන් ටික. ඒතර මේ නාම රූප ධර්ම අන්‍යෝන්‍ය වශයෙන් යැපෙන එක තමයි ජීවිතය කියලා කියන්නේ. නාම රූප දෙක යැපෙන එක නැවතිච්ච දවසට අපි කියන්නේ මැරුණා කියලා. එදාට මුළු ලෝකෙම වටිනාකම් ටික අපි අතර කඩා වැටෙනවා. ඒතර නාම ධර්ම කියලා කියන්නේ චිත්ත චෛතසික ප්‍රවාහය. රූපේ කියන්නේ මේ සතර මහා ධාතු වලින් හැදිච්ච එක. අපිට කෙලෙස් කියන්නේ දුක අඩු කරන්න ඕන නම්, යථාර්ථවාදී අවබෝධයකට යන්න ඕන නම් මේ නාම රූප ධර්මයන් විපාකයක. මේක විපාකයක්. විපාකයක් බව දැනගන්න ඕන. එච්චරයි. විපාක නාම රූප ටික. වෙන මොකක්වත් නෙමෙයි විපාක නාම රූප ටික. එතකොට මේ නාමය කියලා කියන්නේ චිත්තචෛතසික ධර්ම ටිකට. චිත්තචෛතසික ධර්ම ටිකට. එතකොට මේ චිත්තචෛතසික ධර්ම නැත්තම් ඔයාලට ලෝකේ බලන්නත් බෑ, ලෝකේට කන් දෙන්නත් බෑ, ලෝකේ විඳින්නත් බෑ, මුකුත් කරන්න බෑ. මේක තමයි පරමාර්ථ වශයෙන් ඔබ තුල සිද්ධ වෙන සංසිද්ධිය. ඇත්තටම අපි තුල වෙන්නේ මේක. ඉතින් මේක ආය ආය අහලා තේරුම් ගන්න. එතකොට සිතේ ස්වභාවය තමයි අරමුණු ග්‍රහණය කරගන්නේ. සිතේ ස්වභාවය තමයි අරමුණු ග්‍රහණය කරගන්නේ. අරමුණු ග්‍රහණය කරගන්නේ නැත්නම් පින්වත්නි අරමුණු එක ගනුදෙනු කරන්න බෑ අපිට. අරමුණ ගන්න එක තමයි සිතේ ස්වභාවය. ඉතින් අරමුණු ගන්න, සිතේ ස්වභාවය අරමුණු ගන්න එක නම් චෛතසික ධර්ම අරමුණු එක ගනුදෙනු කරන එක නම් අරමුණු ගන්න එකයි ගනුදෙනු කරන එකයි රූපේ උදව් කරනවා. අන්න ඒකයි නාම රූප කියලා කියන්නේ. නාම ධර්ම වල ප්‍රධාන දෙයක් තමයි අරමුණු ගන්න එක. ආරම්මණ ග්‍රහණය. ගත්ත අරමුණු එක ගනුදෙනු කිරීම තමයි චෛතසික ධර්ම කියන්නේ. අපි නිතර දේශනාවල කියනවනේ චිත්ත චෛතසික ධර්ම ඇති වෙමින් නැති වෙමින් යනවා කියලා. අරමුණු ගන්න එකට තමයි සිත. ඕන සිත ඕනමයි අරමුණු ගන්න. සිත නොපවතින මට්ටමක සිත භවාංග මට්ටමේදී අරමුණු ගන්න බෑනේ. ඒතකොට අරමුණු ගන්න එක තමයි චිත්ත චෛතසික. ගත්ත අරමුණු එක ගනුදෙනු කරනවා. ඒ ගත්ත අරමුණ අඳුන ගැනීම දිගුවක් ඇති වෙනවා. ඒ ගත්ත අරමුණ සම්බන්ධ විඳනයක් විඳින්න පුළුවන්කමක් වෙනවා. සිතින්නේ අපි විඳින්නේ. එතකොට මේ අරමුණ ගැනීම සහ අරමුණු එක ගනුදෙනු කිරීම කියන එක තමයි චිත්තචෛතසික ධර්මවල හකුලලා කිව්වොත් කෘත්‍ය. හකුලලා කිව්වොත් හාමුදුරුවෝ නිතර කියන්නේ චිත්තචෛතසික ධර්ම ටිකක් ඇති වෙනව නැති වෙන. ඉතින් ඇත්ත තමයි අරමුණු ග්‍රහණය කරගෙන ඒ ගත්ත අරමුණු එක ගනුදෙනු කිරීමක් කොට වඩා ජීවත් වෙනවා කියලා වෙන මොකක්වත් නැහෙනේ. හොඳට බලන්නකෝ අපි ජීවත් වෙන එක ඇතුලේ ඔච්චරයිනේ තියෙන්නේ. ජීවත් වෙනකොට ඊට වඩා මොකක්වත් නැහැ. එතකොට දැන් හැබැයි මේ අරමුණු ග්‍රහණයටත් ග්‍රහණය කරගත් අරමුණු එක දිගින් දිගට ගනුදෙනු කිරීමට පුළුවන් වෙන්න නම් අරමුණු ගැනීමේදී අපිට ඇහැ උදව් කරනවා. මේ මස් වලින් හැදිච්ච කෑල්ල උදව් කරනවා. කන උදව් කරනවා. නාසය උදව් කරනවා. දිව උදව් කරනවා. කය උදව් කරනවා. ඇසේ චක්කු ප්‍රසාදේ උදව් කරනවා. කනේ සෝත ප්‍රසාදේ උදව් කරනවා. ඉතින් මේවා උදව් කරනවා මේ රූපය. අන්න ඒ නිසා තමයි මේ නාම රූප ධර්මයන්ගේ අන්‍යෝන්‍ය යැපීම තමයි සිද්ධ වෙන්නේ. හැබැයි මේක වෙන්නේ කොහොමද? මේක වෙන්නේ විපාක නාම රූප ටිකක් මේක. එතකොට විපාක නාම රූප ටිකක් කියන්නේ මේක පරණ හේතුඵල ධමෙන් හැදිලා. මේක අපි මෙහි හදාගත් එකක් නෙමෙයි. ඒ නිසා මේ අත්දැකීමට අපිට වග කියන්නේ ඇත්තටම මේක කිසිවෙකුට චෝදනා කරන්න, ඇඟිල්ල දික් කරන්න, අභියෝග කරන්න පුළුවන් මට්ටමක් නෙමෙයි. ඒ නිසා තමයි මොන වගේ මට්ටමක් තුල වුණත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා සංසුම්. එයා හරිම සංසුම්. එතකොට සිතේ කෘත්‍ය ආරම්මණ ග්‍රහණය, චෛතසිකයන්ගේ කෘත්‍ය අරමුණු එක ගනුදෙනු කිරීම. ඉතින් මේ දෙකටම රූපය ඕන. අරමුණ ගණ්ඩ හැ උදව් කරනවා ප්‍රසාදය. එතකොට මේ උපකාරය ඇතුලේ තමයි අපිට මේ වැඩේ කරන්න වෙන්නේ. එතකොට මෙන්න මේ ක්‍රියාවලිය තුල තමයි මෙහෙම සිද්ධ වෙන මේක විපාකයක්, විපාක නාම රූප ටිකක් කියලා දකින්න, බලන්න, අඳුන ගන්න බැරි වෙච්ච තැනක එයා තුල මම කියන ගති ඉදිරිපත් වෙනවා. ඇහෙන්නම් දකින්නේ මම. දකින්නේ ඒවා මට ආйти. කියලා අර මම කියන ගති ඉදිරිපත් වෙලා එයා තුල මැදිහත් වීමක් ඇති වෙනවා. ඒ මැදිහත් වීම තුල එයාට කරන්න පුළුවන් මොකුත්ම නැහැ. මම මගේ කියන ගතිකත්වයක් විතරක් නඩත්තු කරනවා. ඒ ගතිකත්වේ නඩත්තු කළාට මොහොතක් ගානෙම අනිත්‍ය වී යන ලෝකයක්. ඒ අනිත්‍ය වී යන ලෝකයක් ඇතුලේ එයාට මේ කතාව තේරෙන්නේ නැතිකමට එයා මොකද කරන්නේ? මැදිහත් වෙනවා මේ ලෝකෙට. එතකොට දැන් එහෙනම් ඔයාලට සිතේ, ඒ කියන්නේ නාම සංස්කාරයන්ගේ ස්වභාවය තේරෙනවා. රූපයේ ස්වභාවය මොකද්ද? මේ රූපය කියන්නේ ගති ස්වභාව ටිකක්. මේ රූපය දැන් ඔයාලට චිත්තචෛතසික ධර්ම ගැන යම් අදහසක් තියෙනවනේ. දැන් එතකොට චිත්තෙන් කරන්නේ මොකද්ද? ආරම්මණු අරමුණු ගන්න එක. චෛතසික ධර්ම වලින් කරන්නේ අරමුණු එක ගනුදෙනු කරන එක. ඉතින් මේ අරමුණු ගැනීම සහ අරමුණුත් එක්ක ගනුදෙනු කිරීමට රූපය උදව් කරනවා. රූපයක් නැති තැනක මේ මනුස්ස ලෝකේ අපිට මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් රූපය කියන්නේ ගති ස්වභාව ටිකක්. මේ ඇහැ කියන්නේ ගති ස්වභාව ටිකක්. එතකොට මේ රූපේ තියෙන ලක්ෂණය තමයි ගති ස්වභාව ටිකක්. එතකොට ගති ස්වභාව කියන්නේ මේ දැන් මේ රූපේ මෙහෙම තියෙන පටවි කොටස් ටිකක් මේ ආපෝ ස්වභාවයෙන් තෙත් වෙලා තියෙන ගති ස්වභාවය කියන්නේ ඒකයි. ඒක ගතියක්, ඒක එක්කෙනෙකුට අදාළ තත්ත්වයක් නෙමෙයි. වායෝ ධාතුවෙන් තමයි මේ පිම්බිලා තියෙන්නේ මේ ඇඟ. ඉතින් විද්‍යාත්මක කියවීම ඊට වඩා වෙනස් වෙන්න පුළුවන්. නමුත් අපි ඒවා මෙතන කවලම් කරගන්න උත්සාහ කරන්නේ නැහැ. වායෝ ස්වභාවයෙන් තමයි මේ පිම්බිච්ච බවක් තියෙන්නේ. තේජෝ ධාතු ස්වභාවයෙන් තමයි මේ උණුසුමක් තියෙන්නේ. මේ ඇඟ අතපොත ගන්නකොට උණුසුමක් තියෙන්නේ. මේ ස්වභාවය රූප ස්වභාවය, ඒ කියන්නේ පටවි ධාතු ටිකක් වායෝ ධාතු වලින්, පටවි ධාතු ටිකක් ආපෝ ධාතුවෙන් තෙත් වෙලා, ඒ කියන්නේ සෙම, සොටු, මූත්‍රා, දහඩිය, කඳුළු, උරුණු, තෙල්ලේ මේවායින් තෙත් වෙච්ච ස්වභාවයක් තියෙනවා. ඊට පස්සේ වායෝ ධාතුවෙන් තමයි පුම්බලා තියෙන්නේ. ඊට පස්සේ පින්වත්නි තේජෝ ධාතුවෙන් උණුසුම් වෙලා තියෙනවා. ඉතින් මේක තමයි බුදුරජා, මේක තමයි ගති ස්වභාවය. මේක ගති ස්වභාවය. මේ ගතිය සියලු දේවල් වලට සාධනීය තත්ත්වයක්. දැන් බත් ඇටයක් මෙහෙම පොඩි කරාම, මේ බත් ඇටයක් මෙහෙම පොඩි කරාම පින්වත්නි ඒකේ පටවි ගතියක් නේ තියෙන්නේ. මේ අතට ඇලෙන්නේ ආපෝ ගතිය නිසා. ඒකේ උණුසුමක් දැනෙන්නේ තේජෝ ධාතුව නිසා. ඒ බත් ඇටේ පිම්බිලා තියෙන්නේ වායෝ ධාතුව නිසා. ඉතින් මේක තමයි බෞද්ධ ඥාන මාර්ගයේ කියන තා ප්‍රධාන දෙගතියක්. ඒකමයි මේකෙත් තියෙන්නේ. වෙන මොකක්වත් නැහැ. ඉතින් මේ අපේ මූලික දේ තමයි මේ රූපය. එතකොට රූපේ තියෙන ගති ස්වභාවයක්, අර මූලික ධාතු ස්වභාවයක්. ඇත්තටම ඒ ගති ස්වභාවයෙන් නිසා මේකට රූපය කියලා කියන්නේ. රූපය කියන්නේ ඒකයි. තවත් මේ රූපය කියන එකේ වෝහාර මාත්‍රයක් තියෙනවා, විවහාරයක් තියෙනවා බෙදන්න බැරි කමට. එතකොට රූපය කියලා කියනවා, රූප කියලා කියනවා බෙදන්න බෑ. ඒ කියන්නේ අර මේ මූල ධාතු ස්වභාවයක් මේකේ තියෙන්නේ. මූලික ධාතු ස්වභාවයක් තියෙන්නේ. ඒක සාකස් වුණාට පස්සේ මේ මම, මේ අපේ දරුවා කිය කියා වටපිටේ බලන ඒවත් අඳුරගත්තට මේකේ තියෙන මූල ධාතු ස්වභාවය. මූල ධාතු ස්වභාවය. එතකොට මේ මූල ධාතුන්ගේ එකතුවට තමයි මේ අපි අහුවෙලා ඉන්නේ. අර මූල ධාතු ස්වභාවයට ගිහින් බැලුවට පස්සේ ඇත්තටම වටින්නේ, අර වටිනා මේ වටිනාකම කඩාගෙන වැටෙන විදිහට බුද්ධ ශාසනය විස්තර කරලා අපට පෙන්නනවා මේක. එතකොට රූපේ කියන්නේ ගති ස්වභාව ටිකක්. එතකොට රූපේ කියන එක අර්ථයක් තියෙනවා, බෙදන්න බැරිකම. එතකොට බෙදන්න බෑ කියලා කියන අර මූල ධාතු ස්වභාවයක් මේකේ තියෙන්නේ. එතකොට මේ ධාතුන්ගේ එකතුවට තමයි අපි මේ අහුවෙලා ඉන්නේ, ධාතු ස්වභාවයක එකතුවට. ඉතින් මේ ධාතු ස්වභාවයක එකතුවට මේ පැත් මේ මේ ටිකමයි එළියේ තියෙන්නේ. දැන් අර බත් ඇට එක තියෙන්නේ මේ කතාවමයි, මේ රූපේ තියෙන එකමයි. නමුත් බත් ඇට වලට මම කියලා කියන්නේ නැහැ. හැබැයි මේ කයට මම කියලා බලන බැල්මක් අපි තුල තියෙනවා. ඒ කියන්නේ මේ මේ කයට සම්බන්ධ වෙලා තියෙන ඒවට මම කියලා කියනවා. මොදට බලන්නකෝ පින්වත්නි, මේක වෙන වෙනම බැලුවම වටිනාකම හිටින්නේ නැහැ ඇත්තටම. ඔයාලා කොණ්ඩේ වෙනුවෙන් කොච්චර වියදම් කරනවා, නියපොතු වෙනුවෙන් කොච්චර වියදම් කරයි, කිසි ප්‍රශ්නයක් නැහැ ඒක. සාමාන්‍ය ගෘහස්ත ජීවිතේ එහෙම තමයි. අපි ඒව ගැන කතා කරන්නේ මෙතන. ඒක සාමාන්‍ය ගිහි කෙනෙක් යා වටිනාකම රැඳෙන විදියට වටිනාකම දෙනවා. ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ බෙදීමක් නැහැ. ඒ ඒ කෙනාට වටිනා වටිනාකම් රැඳෙන විදියට යා ඒ වටිනාකම ලෝකයට ආදේශ කරලා ඒක රකින්න පරිස්සම් කරන්න ආරක්ෂා කරන්න උත්සාහ කරනවා. ඒක අපි එක කතා නොකළ යුතුයි. ඒව ගැන බුද්ධ ශාසනය කියන්නේ සමහර මිනිස්සු ඉන්නවා නියපොතු වෙනුවෙන් ලක්ෂයක් විතර වියදම් කරනවා මාසෙට. සමහර අය ඉන්න පුළුවන් කොණ්ඩෙ වෙනුවෙන් ලක්ෂයක් අමාරක් වියදම් කරනවා. නමුත් පින්වත්නි, කෙස් වෙනම බැලුවොත් ඒ වටිනාකම හිටින්නේ. උදේ මේ ඇඟිල්ලේ තියෙන නියපොත්ත යා එච්චර පරිස්සම් කළාට මේක ඇඟිල්ලෙන් බෙන් වෙච්ච ගමන් කපලා දාපු ගමන්ම ඒක සමහරට ගේ ඇතුලේ වැටෙනවටවත් අපි කැමති නැහැ. එහෙනම් මතක තියාගන්න, මේ එකතු වෙලා තියෙනකොට වටිනාකම් පෙනුනට වෙන් වෙච්ච ගමන් වටිනාකම පේන්නේ නැහැ. බුද්ධ ශාසනයේ ප්‍රධාන ආඛ්‍යානයක් තමයි වෙන් කර කර විස්තර කර කර බලන්න පුරුදු වෙන. වටිනාකම ඉන්නෙම නෑ පින්වත්. හොඳට බලන්න, මේ කෙස් ඔයාලගේ ඔළුවේ හිට වෙලා තියෙනකම් තමයි වටින්නේ. ගැලවිච්ච ගමන්ම පින්වත්, ඔයාලා සමහරට ලක්ෂයක් එකමාරක් දෙකක් අවුරුද්දට ලක්ෂ 10ක් විතර සමහර කෙනෙක් ඉන්න පුළුවන් කොණ්ඩෙට වියදම් කරපු. ස්ත්‍රී පුරුෂ බෙදීමක් නෑ. එච්චර වියදම් කරන. නමුත් මේකෙන් වෙන් වෙච්ච ගමන්ම ඒ ටිකට අපේ සිතින් වටිනාකම යන්නේ. අර හොඳයි ලස්සනයි කියන ගතිය පේන්නේ වෙන් වෙච්ච ගමන්. පින්වත්නි, මෙන්න මේ සතර මහා ධාතුන්ගේ සමතාවයක් තියෙන්නේ. මේ පැත්තට මම කියලා බලලා ඒ පැත්තට මම කියලා බලන්නේ. නමුත් සමතාවයක් තියෙන්නේ. අර අවිද්‍යාව කියලා කියන්නේ විසමපාතව දකිනවා. එකම සමතාවයක් තියෙන්නේ. මේ බාහිර පටවි ධාතුවයි අභ්‍යන්තර පටවි ධාතුවයි සමානමයි. මේකේ පොඩ්ඩක්වත් වෙනසක් නැහැ. හැබැයි මේ පැත්තට මම කියලා බලනවා, යා පැත්තට මම. දැන් ඔයාලට මම කිව්වට මේ ඇතුලේ පටවි ධාතුවයි එළියේ පටවි ධාතුවයි සමානයි පින්නොත්නි, මේකේ මේ පැත්තට මම කියලා බලන්න දෙයක් නැහැ කිව්වට ඔය පින්නතුන්ලගේ හිත කියන්නේම මේ පැත්තේ මම ඉන්නවා කියලා. එහෙම නිකන් අපි බණට කිව්වට අමාරුයි. එතකොට දෙවණියට අපි බලන්න ඕනේ. කියන්නේ අපි මේ කතා කරන්න ඕනේ කෙලෙස් නිරුද්ධ කරන්නනේ. කියන්නේ සෝවාන්වත් වෙන්නනේ ඇත්තටම. එතකොට දෙවණියට යා බලන්න ඕනේ මේ පැත්තට මම කියලා පේන්නේයි. ගහක ගලක තියෙන පටවි ධාතුවයි මේකේ පටවි ධාතුවයි සමාන නම් පරමාර්ථ වශයෙන් සමානයි මූල ධාතු විදියට. මේ පැත්තට ඇයි මම කියලා පේන්නේ? එහා පැත්තට ඒක අපි තර්ක කරන්න ඕනේ හිතින්. අපි කියනවා නෑ මේ මම එක් පුද්ගලයෙක් සත්වයෙක් නෑ පින්වත්නි, අනාත්මයි 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 කියලා අපි කියනවා. එහෙම කිව්වට අපිට මේ පැත්තට මම කියලා පේන්නේ ඇයි? ඕගොල්ලොන්ට මොනවා කිව්වත් මේ පැත්තට මම කියලා බලන බැල්ම නවතින්නේ නෑනේ. අනාත්මයි කියලා කිව්වට මූල ධාතු විදියට තර්කයක් විදියට ගන්නෙම බෑ, සමානමයි. ඒකයි බාහිර පටවි ධාතුවෙන් අභ්‍යන්තර පටවි ධාතුව නඩත්තු කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. හොඳට බලන්න, බත්මාළු පිනිවලින් මේක පවත්වන්න පුළුවන් වෙලා තියෙන්නේ ඒකයි. කනබුණ කෑමෙන් හැදිලා තියෙන්නේ කියලා කියන්නේ ඒකනේ. ඒ කියන්නේ කනබුණ කෑමෙන් හැදිලා තියෙන්නේ නම් ඒ කියන්නේ මූල ධාතුවල බාහිර තත්ත්වයේ අභ්‍යන්තර තත්ත්වයේ සමාන නිසා තමයි කැම් බීම කාලේ ඔය ඇඟ පවත්වන්න පුළුවන් වෙලා තියෙන්නේ. හැබැයි එහෙම වුණාට ඔය පින්නතුන්ලා එළියට මම කියලා නොබලා ඇතුළට මම කියලා බලන කමක් තියෙනවා. හැබැයි මේ ඒකේ මොකටද බලන්න වෙන් වෙච්ච ගමන් ඒක තියෙන්නෙත් නැහැ. නියපොත්තට ලක්ෂ ගාණක් වියදම් කළාට නියපොතු කපල දැම්මට පස්සේ ඒ ටික රැකින්න හිතෙන්නේ නැහැ ගිහින්. ඒ ටික පරිස්සම් කරන්න හිතෙන්නේ නැහැ ගෙදර අරන් ගිහින්. කොණ්ඩෙ කැපුවට පස්සේ කෙස් ටික එකතු කරගන්න හිතෙන්නේ නැහැ සැලොන් එකේදී. ඒ ටික ගෙදර ගිහින් තියාගන්න හිතෙන්නේ නැහැ. වෙන් වෙච්ච ගමන් වටිනාකම පේන්නේ නැහැ. හැබැයි කලින් වෙන් වෙච්ච කලින් වටිනාකම එහෙනම් ඇයි මේ වටිනාකම පේන්නේ මේ පැත්තට? මේ පැත්තට වටිනාකම පෙන්නලා එහා පැත්තට වටිනාකම පේන්නේ නැත්තේ මොකද්ද? මේ එළියේ ඇතුලේ තියෙන වෙනස, එකම වෙනසයි තියෙන්නේ. ඒ තමයි මේ කයේ සැලීමක් සිද්ධ වෙනවා. මේ කය තුළ සැලීමක් සිද්ධ වෙනවා. ඒ සැලීම සිද්ධ වෙන්නේ චිත්ත චෛතසික ධර්ම නිසා. වෙන මොකක්වත් නිසා නෙමෙයි. ගහකට ගලකට චිත්ත චෛතසික ධර්ම නැහැ. මේ පැත්තට චිත්ත චෛතසික ධර්ම ටිකක් තියෙනවා. මේ පැත්තේ සිතක් තියෙන නිසා යෝක වෙලා තියෙන. මේ පැත්තේ සිත නිරුද්ධ වුණොත් දැන් ඔන්න එයා බලනවා භාවනාවෙන් ඇස් දෙක පියාගෙන බලනවා. ඉතින් මේක තමයි යථාභූත ඥානෙ උපදින එකම පොට. ඇස් දෙක පියාගෙන මෙහි සිත නිරුද්ධ වුණොත් මොකද වෙන්නේ? ඒ වෙලාවෙම කුණු වෙන්න පටන් ගන්නවා. ඒ වෙලාවෙමයි ගඳ ගහන්න පටන් ගන්නවා. ආයි බොන්නත් තරම් සරසගෙන හිටියත් පින්නොත් මේ ඇත්තම කතාව තේරුම් ගන්න. මේ සිත තියනකම් මෙහෙම තිබ්බට සිත නිරුද්ධ වුණොත් දැන් අපිට තේරෙනවා මේ විසමපාතයේ තියෙන මූල ධාතු විදියට කිසිම වෙනසක් නැහැ. හරි? මූල ධාතු විදියට වෙනසක් නැහැ. එකමයි තියෙන්නේ. නමුත් එහෙම කියලා බණ කිව්වට ඔය පින්නතුල්ලා මේ පැත්තට මම කියලා බලලා එහා පැත්තට මම කියලා නොබලන කමක් ඔය පින්නතුල්ලාගේ තියෙනවා. එහෙම එකක් තියෙනවා අපි තුල. එහෙම තියෙන්නේ ඇයි කියලා බලනකොට එකම වෙනසක් පේනවා ඇත්තටම. සිතක් පවතිනවා. බත්මාළු පිණි වලට සිත් නැහැ. ගස් කොළන් වලට සිත් නැහැ. වතුරට සිත් නැහැ. බාහිර වතුරෙන් යැපෙනවා හරි පවත්වන්න පුළුවන් කනබොන කෑමෙන් බව ඇත්ත. වතුරට හිතක් නැහැ. මේ පැත්තට හිතක් තියෙන වෙනස පේනවා. හරි වෙනස ඕක නම් ඊට පස්සේ ආ බලනවා සිතින් මේ නිවන් දකින්න සෝවාන් වෙන්නේ මේ විදියට වෙන්නවා. මේ විදිහට බලන කෙනෙක් දිට්ටි සම්පන්න වෙන්නම ඕන පින්නවත්. දවසට විනාඩි 10ක් විතර යා මේ විදිහට කල්පනා කරලා බලන්නකෝ. එයා ඊට පස්සේ යා බලනවා ඉතනින් ඉස්සරහට හරි සිත නිරුද්ධ වුණොත්. සිත නිරුද්ධ වුණොත්. එතකොට සිත නිරුද්ධ වෙන්න පුළුවන් හේතුව මොකද්ද? මේ නාම රූප ධර්ම විපාකයක් කියලානේ ඉස්සල්ලා කිව්වේ. විපාකේ ඉවර වෙනකොට කතාව ඉවර වෙන්න ඕනනේ. විපාකයක් නම් මේක විපාකයක් විදිහට නම් ලැබිලා තියෙන්නේ. විපාකේ අවිච්ඡින්නව පවතින්න බෑනේ. විපාකේ ගෙවෙන්න ඕන. හොඳයි මේක විපාකයක් නිසා මේක අනිවාර්යෙන්ම සිත නිරුද්ධ වුණොත් නිකන් දැන් තවම මොකක්වත් වෙලා නැහැ. මැරිලා නැහැ තවම. මැරෙන්න කලින් මෙයා මොකද කරන්නේ? මැරෙන්න කලින් මෙයා විමසනවා මොකක්ද? හරි මේ සිත අයින් වුණොත් මේ සිත කය ඇසුරු කරන එක අතහැරුණොත් මොකද වෙන්නේ? ඒ වෙලාවෙම සතර මහා ධාතුට එකතු වෙන්න පටන් ගන්නවා. ඒ වෙලාවෙමයි පටවි ධාතුවට එකතු වෙන්නේ. ඒ බෙල ආයෙ පවත්වන්න නම් බෑ. කොච්චර සල්ලි වේදම් කරලා රැක්කත් කනබුන කෑමින්වත් පවත්වන්න පුළුවන් කමක් නැහැ. මේ සැලීම නවතිනවා. හෘද ස්පන්දනය නවතිනවා. හදවත මොලේ වැඩ කරන එක නවතිනවා. නැවතුණු ගමන්ම මොකද වෙන්නේ? මේක ඒ වෙලාවේ ඉඳලම ඉදිමින්න පටන් ගන්නවා. සැරව ගලන්න පටන් ගන්නවා. ඒ පැත්ත පලාතකවත් යන්න බැරි වෙන්න ගඳ ගහන්න පටන්. තවම ගඳ ගහලා නැහැ. ඒ අපි හැමෝගෙම කතාව. ස්ත්‍රියකටවත් පුරුෂයෙකුටවත් ගීයෙකුටවත් පැවිද්දෙකුටවත් කාටවත් නෙමෙයි මේ අපි ඔක්කොගෙම කතාව. මේක ඇත්ත. මිනිස්සු මෙහෙම හිතන්නත් අකමැති වෙන්න පුළුවන්. එච්චර මායාවකනේ අපි ඉන්නේ. සමහර කෙනෙක් ඉන්න පුළුවන් මේක හිතන්නවත් කැමති නෑ යා. පින්වත්නි මේ සිත නිරුද්ධ වුණ ගමන්ම මොකද්ද වෙන්නේ? මේ නිරුද්ධ වීමත් එක්කම යාට වෙන්නේ ආයෙත් අර මේ සතර මහා ධාතුව හැදුනෙත් බාහිර සතර මහා ධාතු ඉන්නේ. පොඩි කාලේ ඉඳලා එහෙමයි. කුසේ වැඩුනෙත් ඔහොම අම්මා කනබුණ කෑමෙන්. ඒකයි අම්මා කෙනෙක් කනබුණ කෑම ගැන හරි සංවේදී. එයා කුසේදීත් හැදුනේ එහෙමයි. ඊට පස්සේ බිහි වුණාට පස්සෙත් කිරිබීලා හැදුනේ අම්මා කනබුණ කෑමෙන්. ඊට පස්සේ අපි කණ්ඩ පටන් ගත්තට පස්සේ මේ ඔක්කොම හැමතැනම බාහිර සතර මහා ධාතුවෙන් අපි ඇඟ පවත්වලා තියෙන්නේ. කිසි කෙනෙකුට කියන්න බෑ නෑ එහෙම නෑ එහෙම නැති කාලක් තියෙනවා කියලා එහෙම කියන්න බෑ. මේ මනුත ලෝකෙ ඉපදිච්ච අපි හැමෝගෙම කතාව ඕක. ඔයිට වඩා කතා අපිට නෑ. සිත දැන් අපිට නිරුද්ධ වෙලා නෑ. නිරුද්ධ වෙන්න කලින් අපි භාවනාවෙන් බලනවා. ඒක තමයි දක්ෂකම. මේ විදියට බලනකොට පින්නොත්නි ඒ පුද්ගලයා තුළ පේනවා යාට අනේ මේ සිතක් පවතින එක විතරයි මෙතන තියෙන වෙනස. සිත අයින් වෙච්ච ගමන්ම මේක බාහිර සතර මහා ධාතුවට එකතු වෙනවා. එකතු වෙලා එක වෙලාවක එනවා. මෙයා බලනවා සිතින් කොහමද මේක ඉදිමිලා යනවා ළඟදී. සැරව ගලන්න පටන් ගන්නවා. ඔකට තමයි කායानुපස්සනාව කියන්නේ. ඊට පස්සේ මේක ගඳ ගහන්න පටන් ගන්නවා. කෙස් එහෙම ගැලවෙන්න පටන් ගන්නවා. හැම ඔක්කොම කුණු වෙලා ඒ අතර නහර බැල් පෑදෙන්න පටන්. එයා බලනවා දැන් නවසීවතිකය කියන්නේ ඕකටනේ.
ඊට පස්සේ නහරවැල් පෑදිලා ලේහෙම ගලාගෙන ගිහින් ඊට පස්සේ අර මේ සුදුපාටට ඇටකටු පෑදලා ඒ ඇට මිදුළු වලින් පණුවෙන්න පටන් ගත්තා. යා බලනවා එපා වෙන්නේ නැහැ ජීවිතේ මෙහෙම බැලුවා කියලා. යථාර්ථයක් යථාර්ථවත් වෙන එකයි වෙන්නේ. ඊට පස්සේ යා බලන්න ඕන මේක පටවිදා මේ ධාතු ස්වභාවයටම එකතු වෙන විදිය බලන්න. ඊට පස්සේ මේක ටික කාලයක් යනකොට ගඳ ගහන්නේ නැති නිකන් ඇටකටු ටිකක් විතරක් තියෙනවා. ඒ ඇටකටුත් විසිරෙන්න පටන් ගන්නවා ඊට පස්සේ. ඒ ඇටකටු විසිරිලා ඒවා පොඩි පොඩි කැලිවලට කැඩෙනවා. ඒ පොඩි පොඩි කැලිවලට කැඩිලා කාලයක් ගියාට පස්සේ මේ රටහුණු කැලලක් පොඩි කළාම පොඩි වෙලා යනවා වගේ මේ පටවි ධාතුවට මිකතු වෙලා යනවා නේද කියලා බලනකොට පින්වත්නි එකම සමතාවයක් විදියට ධාතු ස්වභාවය පේන්න බට අන්න එහෙම පෙනුනොත් එදාට මම කියන ගතිකත්වයෙන් කෙලෙස් හැදෙන එක නවතින්න පටන් ගන්න. මම ආයනේ පදනම් කර ඔය අපි කියවනේ ආත්ම සංඥාවමයි මෙතන තියෙන ප්‍රශ්නේ කියලා. එතකොට ඒ මේ ආත්ම සංඥාව තමයි එතන මාර දෘෂ්ටිය කියලා කියන්නේ. එතකොට දැන් අද අපි මේ දේශනාව දැන් මේ අපි දේශනා කරන්නේ වජිරා කියලා සූත්‍රයක් තියෙනවා. එතකොට මේ වජිරා භික්ෂුණියගේ කතාව මම මේ පාලි කොටසත් අරගඩමාව මේක ඉච්චර වැදගත් නිසා. ඒකේ තියෙනවා එක වෙලාවක වජිරා කියන ලස්සන භික්ෂුණියක්. එතකොට වජිරා භික්ෂුණිය එක තැනක ඉන්නකොට මේ මාරය ඇවිල්ලා ඇහුවලු කේනායම් පකතෝ සත්තෝ කුවං සත්තස්සකාරකෝ. මම මේ වචනාර්ථයමයි කියන්නේ. මේ සත්වයා කවුරුන් විසින් මවන ලද්දේද? සත්ව බවයි ප්‍රශ්නේ. ඔය විදිහට බැලුවම සත්ව බව නෑ, ධාතු ස්වභාවයකින් පේන්න ගන්නවා. එච්චරයි. ධාතු ස්වභාවයෙන් පේනකොට යෝ චන්දෝ යෝ රාගෝ යානන්දි ආතන්න මොකක්වත් නෑ පින්නොත්නි. හරි බුදුමයි මේ විදිහට බලන්න පටන් ගත්තම් වටිනාකම අනේ බලාගෙන ඉදදි වැටෙනවා පින්නොත්නි. වෙනදා දුන්න වටිනාකම ඉන්නේ නෑනේ පුදුම හිතේ ඔයාලට. මේ විදිහට ඔය කියපු විදිහට දවසට විනාඩි 10ක් විතර ඔයාලගෙම සවිඥානිකකයි විමස බලන්නකො. විනාඩි 10ක් අරගෙන මාසයක් දෙකක් තුන් මාසයක් විතර යනකොට අද තියෙන වටිනාකම එදාට නැහැ. එපා වෙන්නෙත් නැහැ ජීවිතේ. කවදාවත් ජීවිතේ එපා වෙන්නේ නැහැ අපිට. දැන් බලන්න මේ වජිරා භික්ෂුණිය අහන කතාව. වජිරා භික්ෂුණී භාවනාවේ අන්දවණේ ඉන්නකොට ඇවිල්ලා මාරයා ප්‍රශ්නයක් ඇහුවලු. මොකද කේනායම් පකතෝ සත්තෝ කුවං සත්තස්ස කාරකෝ කුවං සත්තෝ සමුප්පන්නෝ කුවං සත්තෝ නිරුජ්ජති. මේ මාරයා අහපු ප්‍රශ්නයක්ලු. මොකද්ද මේ කුවං කේනායම් පකතෝ සත්තෝ? මට මේ පාලි වාක්‍ය ඒ විදිහටම කියන්න ඕන නිසා මම මේක මේ විදිහට කියන්නේ. කේනායම් පකතෝ සත්තෝ, මේ සත්‍යයක් මව කවුද මැව්වේ? කවුද මැව්වේ? කුවං සත්තස්ස කාරකෝ, මවපු කෙනා කොහෙද ඉන්නේ? කුවං සත්තෝ සමුප්පන්නෝ, මේ සත්‍යයක් කොහෙද ඉපදුනේ? කොහෙද මේක හටගත්තේ? කුවං සත්තෝ නිරුද්ධති, මේ සත්‍යය නිරුද්ධ වෙන්නේ කොහෙද කියලා මාරය ඇහුවල. මේ සත්ව බව කියන එක. එතකොට මේ සත්ව බව කඩාගෙන වැටෙන්නේ බාහිර සමතාවයකින් ධාතු ස්වභාවය බලන එකයි. එතකොට හරි ස්වභාවිකයි. එයාට මේ ගහක ගලක ගලන දොලේ පවතින තත්ත්වෙම යාගේ තත්ත්වෙ විදිහට පේනවා. එතකොට එයා අනවශ්‍ය මැදිහත් වෙන්නේ නැහැ. දැන් ලංකාවේ මිනිසුන්ට මේ අනවශ්‍ය මැදිහත් වීම නිසා තමයි පෞද්ගලික කාලේ ගම් පිටින් ගිය ඇත්තම කතාව. අපි යථාර්ථවත් වෙන්න එපාය. ඇයි? ඒගොල්ලන්ට අර ස්වභාවික නෑ ලංකාවේ අය. ස්වභාවික නැති වුණා. ඒ ස්වභාවිකත්වයේ අවම පින්නොත්නි ස්වභාව ධර්මයේ රිද්මයේ විසින් අපව පරිස්සම් කරන්න පටන් ගන්නවා. එතකොට මේ අර වජිරා භික්ෂුණිය කියනවා කින්නු සත්තෝති පච්චේසි මාර දිට්ටි ගතන් නුතේ. ඒක මාර දෘෂ්ටියක් කියනවා. අන්න මතක තියාගන්න. ඔය මාරයාවෙස වුණා කියන්නේ සත්ව පුද්ගල බව පේන එකට. අපි මාරේ කොහෙනව නේද, කොහේ හරි ඉන්නවද කියලා. සත්ව බව පවත්වන එකට මාර දෘෂ්ටිය කියන්නේ. සත්ව බවට ඇත්තටම මාරයා කියලා තියෙන මේ දේශනාවල. සත්ව බව මේ බලන්න කින්නු සත්තෝති පච්චේසි මාර දිට්ටි ගතන් නුති. මේ පින්වත්නි මේ මාර දෘෂ්ටිය කියලා එක. ඒක තමයි අර සත්ව භවකින් ලෝකේ පේන එක. මාරයා විශ්ව වෙනා කියලා කියන්නේ. මාරයා සම්බන්ධ ලොකු දේශනාවක් කරන්න වෙනවා. ඔය පුද්ගල සත් ඒක තන අபிසංකාර මාර. අபிසංස්කාර වලට මාරයා කියලා පාවිච්චි කරලා තියෙනවා. කන්ද මාර, පංචස්කන්ධයට මාරයා කියලා තියෙනවා. මච්චු මාර, මරණයටත් මාරයා කියලා පාවිච්චි කරනවා. විශාල සංකල්පයක් ඒක. ක්ලේශ මාර රාග දේශ මොහ වලටත් මාරයක් කියලා තියෙනවා. ඔය අතර පුද්ගල මාර කියලා මේ දෙවිවරු පිරිසක් ගැනත් කියනවා. ඒගොල්ලන්ගේ ස්වභාවය බලන්නක ඒ මාර දිව්‍ය පුත්‍රයන්ගේ ස්වභාවය ගැන කියනවා. ඉතින් මේ ඒ ස්වභාවය ගැන කියනවා ඒ මාර දෙවිවරු කැමති නැළු ඒගොල්ලන්ට වඩා උඩට යනවට කවුරු. ඒත් සත්ව බව නිසානේ එහෙම වෙන්නේ. මම ආයෙනේ නිසානේ එක වෙන්නේ. හරි එහෙනම් මේ දේශනාවල තියෙන එක හරි. මාර දෘෂ්ටිය කියන්නේ සත්ව බව නඩත්තු වෙන එක. ඔයාලා තුල සත්ව බව අර ස්වභාවිකව බලන්න බැරිකම නිසා නඩත්තු වෙන මට්ටමට තමයි මාර දෘෂ්ටිය කියලා කියන්නේ මාර දිට්ඨිය. එතකොට ඒ අර බලන්න මේ වජිරා භික්ෂුණි මේ තරුණ භික්ෂුණියක් කියන කතාව බලන්න. සුද්ධ සංඛාර පුඤ්ජෝයං නයිදං සත්තෝප ලබ්බති. එයා කියනවා මේක හුදු මෙතන කියනවා සුද්ධ සංඛාර පුඤ්ජෝයං. මෙතන සංස්කාර පිටක් විතරයි තියෙන්නේ. මෙතන සංස්කාර පිටක් විතරයි තියෙන්නේ. නයිදං සත්තූප ලබ්බති. මේ සත්වේ කියලා කොහෙද මේ ගණ්ඩ තියෙන්නේ? සංස්කාර. අන්න එතකොට මේක හුදු සංස්කාර ටිකක් කියලා බැලුවොත් අර සත්වේ කියලා අහුවෙච්ච තැනක සංස්කාර කියන්නේ හේතුන් නිසා හටගත්ත දේවල් ටික. හේතුන්කින් හැදිලා තියෙන්නේ. කනබොන කැමෙන් නඩත්තු වෙන්නේ. මට ඕන විදිහට මේක පාලනය කරන්න බෑ. හේතුන්කින් හැදිලා තියෙන්නේ. විපාක නාම රූප ටිකක් විදිහට පෙර සංසාරේ කරපු කර්ම කුසලා කුසල සංස්කාරයන්ගේ උපකාරය ඇතුව හැදිලා තියෙන්නේ මේක. එහෙම බලපු ගමන් මේක සංස්කාර පිටක් විතරයි. මෙතන සත්‍යය කියලා ගන්න බෑ. නයිදං සත්තූප ලබ්බති. මෙතන නම් සත්‍යය කියලා ගන්න මොකක්වත් නැහැ කියලා කියනවා. ඒකට පස්සේ යා උපමාවකින් කියනවා. කොහොමද? යතාහි අංග සම්භාරෝ හෝති සද්දෝ රතෝ इति. අවයව රසකින් හැදිච්ච නිසා යතාහි අංග සම්භාරෝ අංග ගොඩකින් හැදිච්ච නිසා හෝති සද්දෝ රතෝ इति. මේකට සත්‍යයේ මේ රතයක් කියලා කියනවා වගේ. හෝති සද්දෝ රතෝ इति සම්මත වෝහාර මාත්‍රෙන් රතයක් කියලා කියනවා වගේ. ඒවං කන්දේසු සන්තේසු. මෙතන හුදු පටවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු කියන මේ ධාතු ස්වභාවය මත ගොඩනැගෙන මේ ධාතු ස්වභාවයේද උපකාරය ඇතුව අනුබලයේ ඇතුව ආරම්මන ග්‍රහණය සහ අරමුණු එක ගනුදෙනු කිරීම තුළ ගොඩනැගෙන හුදු ස්කන්ධ ටිකක් විතරයි තියෙන්නේ. ස්කන්ධ කියන්නේ වින්දනයක් හඳුනා ගැනීම. අර චෛතසික ධර්මවල ස්වභාවය අරමුණු එක ගනුදෙනු කරන මට්ටම. ගත්ත අරමුණ සම්බන්ධ විඳින්න පුළුවන්කමක් අඳුන ගන්න පුළුවන්කමක් විතර්ක කරන්න පුළුවන්කමක් මෙන්න මේ මට්ටමක් විතරයි තියෙන්නේ කියනවා. මෙතන කියනවා ඒවං කන්දේසු සන්තේසු යතාහි අංග සම්භාරෝ හෝති සද්දෝ රතෝ इति. අංග රසක් එකතු වුණාම ඒකට රතයක් කියනවා වගේ. කෑලි කෑලි වලට රතේ කියන්නේ නෑනේ. පටවි ධාතුවට සමාන කරලා බලනකොට මාව පේන්නේ නැතුව යනවා. ආපෝ ධාතුවට සමාන කරලා බැලුවට පස්සේ මාව පේන්නේ නැතුව යනවා. තේජෝධාතුවටම සමාන. මේකේ තියෙන තේජෝධාතුවත් මේ ඉරේලියේ තියෙන තේජෝධාතුවත් අතර ධාතුවක් විදිහට සමාන නැහැ. නමුත් ඉරේලියට මම කියලා කියන්නේ මේ පැත්තට මම කියලා කිව්වට. ඉතින් පින්වත්නි මෙන්න මේ විදිහට මේ වජිරා කියන භික්ෂුණී කියනවා යතාහි අංග සම්භාරෝ. මේ ටික ඔක්කොම එකතු වුණාට පස්සේ හෝති සද්දෝ රතෝ इति. හරියට කෑලි ටිකක් ඔක්කොම එකතු වෙලා සුක්කානමකුත් තියෙනවා නම් රෝදක් තියෙනවා නම් එන්ජින් එකක් තියෙනවා නම් ජියර් බොක්ස් එකක් තියෙනවා නම් ඔක්කොම එකතු කරාම රතේකට ජියර් බොක්ස් එකට කවුරුත් රතේ කියන්නේ නැහනේ. එන්ජින් එකට තියෙනවද? එන්ජින් එකට කාර් එකක් කියලා කියන්නේ නැහනේ. රෝදවලට කාර් කියලා කියනවද? ඒ කාර් කියලා කියන්නේ නොමේරුකමට. පොඩි ළමයි නම් රෝදයක් තල්ලු කරගෙන කාර් එක යනවා වගේ ඔළුවේ හදාගෙන යන්න පුළුවන්. ඒ නොමේරුකමටනේ. එතකොට අවිද්‍යාව මත දායාද වෙලා ප්‍රඥාව මත නොමේරුකමට අර පොඩි ළමයි ක්‍රෝධයක් කරකවන ගමන් කරත්තයක් කියලා හිතන වගේ එකක් අපිත් ඔළුවේ වැඩ කරනවා. යතාහි අංග සම්භාරෝ හෝති සද්දෝ රතෝ හිති. අංග ගොඩාක් එකතු වුණාම රතයක් කියලා කියනවා වගේ. ඒවං කන්දේසු සන්තේසු. මෙතන ස්කන්ධ සමූහයක් එකතු වුණාට පස්සේ හෝති සත්තෝති සම්මති. සත්‍යය කියලා සම්මුතියක් විතරක් තියෙනවා. පරමාර්ථ වශයෙන් නම් සත්වයක් පුද්ගලයක් ආත්මයක් මම මගේ වසඟේ පවත්වන්න පුළුවන් කියලා අබමල් රේණුවක්වත් නැහැ කියනවා. හැබැයි සත්ව කියන බව සම්මුතියක් කියනවා. හෝති හරියට ඒවං කන්දේසු සන්තේසු. හරියට මේ ස්කන්ධ ටික ඔක්කොම එකතු වුණාට පස්සේ සත්‍යය කියලා සම්මුතියක් තියෙනවා. හරියට අර එන්ජින් එක ජියර් බොක්ස් එක ඔක්කොම එකතු වුණාට පස්සේ රතයක් කියනවා වගේ. අන්න ඒ වගේ මෙතන සත්‍යය කියලා නේ වෝහාර මාත්‍රෙන් විවහාර කරන්න විතරක් පාවිච්චි කරනවා. විවහාර මාත්‍රෙන් විතරක් පාවිච්චි කරනවා. ඊට පස්සේ කියනවා මේකට වෙනදී දුක්ඛමේවහි සම්බෝති දුක්ඛං තිට්ඨති චේතිච, මෙහි දුකේම පහළවීමක් විතරයි තියෙන්නේ කියනවා. මෙතන තියෙන්නේ දුකේ පහළවීමක් විතරයි කියනවා. දුක්ඛං තිට්ඨති චේතිච, ඒ කියන්නේ මේ දුකමයි හටගන්නේ, දුකමයි ක්ෂය වෙන්නේ කියනවා. නාඤ්ඤත්‍ර දුක්ඛං සම්බෝති නාඤ්ඤත්‍ර දුක්ඛං නිරුජ්ජති, දුකම හටගෙන දුකම දුකින්ම කෙලවර වෙනවා මිසක් මේකේ මොකක්වත් නැහැ කියනවා. මේ අපි ඉන්න තැන දුක විතරයි හටගන්නේ. නමුත් මේක පේන්නේ අර සත්‍යයාගේ කතාව පේන්නේ නැති නිසා මේ කෙනෙක් කියන්න පුළුවන් නෑ ඉතින් දුකම හටගන්නවා නෙමෙයි, අහිමි වෙනකොට නම් දුක හරි, ඇති වෙනකොට අපිට දුකක් නැහෙනේ කියලා කෙනෙක් කියන්න පුළුවන් පින්නත්. ඇති වෙනකොට දුකක් නැහෙනේ, ඒ කියන්නේ උපදිනවා කියනකොට උපත කියන එක ආස්වාදයට හේතුවක් විදියට මේ ලෝකේ සලකන්නේ. උපත කියන එක ආස්වාදයට හේතු වෙන දෙයක් විදියට. දැන් බලන්න මේ වජිරා කියන රහත් භික්ෂුණිය කියනවා නාඤ්ඤත්තර දුක්ඛං සම්බෝති, අනේ මෙතන දුක හැර සම්භවය වෙන මොකක්වත් නැහැ කියනවා. හට දුක හට ගැනීම දුකමයි කියනවා. ඇයි එහෙම කියන්නේ? පින්වත්නි, හේතුන් නිසා හටගත්ත කමනම් දුක, හේතුන් නිසා හටගත්ත කමනම් දුක. ඉතින් පින්වත්නි, හේතුන්ගෙන් හටගත්ත කමම නම් දුක. පින්වත්නි, මේ ජාතිය නිසාම නම් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස ඔක්කොම උරගාණ්ඩ වෙලා තියෙන්නේ. පින්වත්නි, ජාතියම දුකක් තමයි. ජරා මරණ විතරක් නෙමෙයි දුක, ජාතියම දුකක් පින්වත්නි, ජාතියම දුකක්. එතකොට මේ සාමාන්‍ය කෙනෙක් උපත දුකක් විදියට දකින්නේ නැහැ, විපත දුකක් විදියට දකිනවා, මරණේ දුකක් විදියට දකිනවා. නමුත් ජාතියේ දුකක් විදියට දකින්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා ඊට වඩා අඩියක් ඉස්සරහට තියලා ජාතියම දුක හැටියට දකින කෙනෙක්. ඇයි මේ බුදුරජාණන් වහන්සේ වදාලා යම් තාක් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසය නැද්ද? ඒ ඔක්කොම භාග්‍යවතුන් වහන්සේ වදාළේ ඉපදීම නිසා පවතින දෙයක් හැටියටයි. එතකොට දැන් මෙන්න මේ විදියට ජාතිය පහළවීම නිසා, එතකොට ජාතිය කියලා කියන්නේ මොකද්ද? මේ නාම රූප ධර්මයන්ගේ හට ගැනීම නිසා, නාම රූප ධර්මයන්ගේ හට ගැනීම තුළ අපේ අත්දැකීම කෙබඳුද? අපේ අත්දැකීම ඇතුළේ අපිට මේ නාම රූප ධර්මයන් පිළිබඳ යථාර්ථවත් වෙන්න බැරිකමට තමයි භව කර්ම රැස් වෙන්නේ. එතකොට අපි මේ විදියට බලන්න පුරුදු වුණොත්, මේ දේශනාව හොඳට අහලා මේ චින්තනය අපි පුරුදු වුණොත්, පින්වත්නි, මේ අපේ කර්මයද විපාකයද කෙලෙස්ද කඩාගෙන වැටෙනවා පින්වත්නි. එතකොට මේ අපි භුක්ති විඳින විපාක නාම රූප ටිකක්, ඒ විපාක, ඒ නිසා මේ බණ ඇහෙන එක පවා ඔයාලට මේවා තේරුණත් නැතත් මේ බණ අහන්න හිතෙන්නේ පවා විපාකයක් විදිහට. ඒ කියන්නේ කලිනුත් මේවා අහලා තියෙනවා. සංසාරෙත් ඔයාලා බණ අහපුවායි. නැත්තම් හිතෙන්නේ නැහැ. සමහර අය නිකන් අහන්න හිතන තේරෙන්නේත් නැහැ. තේරෙන්නේ නැහැ. ඉතින් සමහර මට අර එක දොස්තර නෝනා කෙනෙක් මේ ළඟ දීකෝ, එයා නිකන් අහදිසිය නිකන් බර්ත්ඩේ පාටි එකට යද්දී එයා ඒගොල්ලෝ එනකොට නිකන් ටීවී එක දාලා තිබ්බලු. ඒ ටීවී එක දාලා තිබ්බාම නිකන් දේශනාවක් යනවා ඇහිලා එයාට නිකන් මොකක්වත් තේරෙන්නේ නැහැ. එයා මේ ආදුනිකව ධර්මයට ඇවිල්ලත් නැහැ. නිකන් අහනකොට හිතනවා නිකන් මොකද්ද එකක් හිතනවා අනේ මේක අහන්නේ යන්න ඕනේ කියලා. ඊට පස්සේ ගොල්ලෝ අර එහා පැත්තේ ඒ අදාළ කැම්බීම ලෑස්ති කරනකන් ඒ දොස්තර නෝනා කියවලු මට පොඩ්ඩක් මේක දාලම තියන්න පුළුවන්ද ඔයාලට කරදරයක් නැත්තම්, ඔය වැඩි වෙනකම් මම පොඩ්ඩක් මේක අහගෙන ඉන්නද කියලා. එතනින් තමයි සවනස මම ධර්මයට ආවේ කියලා. එතකොට බලන්න නිකන් අපිට හිතෙන නිකන් එයා යන්නේ වෙන උත්සවයකට. එතකොට ඒ වෙලාවට අපිට කියන්න හිතෙන්නෙත් නැහැ නුක්. තෝගලෝක ඉවරනකම් මම පොඩ්ඩක් මේක අහගෙන ඉන්නද කියලා. ආලා එදා තමයි සවනස මම ධර්මයට ආවේ. එතකොට ඒවා අහම්බෙන් නෙමෙයි වෙන්නේ. දැන් ඔයාලට උනත් මේ ධර්ම නොතේරුණත් ඔයාලට මේ ධර්මයට කන් දීගෙන ඉන්න හිතෙන්නේ මහා සසරත් ධර්මය අහපු කමකට, වෙන දෙයකට නෙමෙයි. එතකොට ඒ නිසා විපාක නාම රූපනේ. එතකොට මේ විපාකයක් විදිහට අපි භුක්ති විඳින්නේ. එතකොට මේ විපාක නාම රූප අත්දැකීම තුළ අර මේ සම්පූර්ණයෙන් අර සමතාවයකින් දකින්න බැරි වුණාට පස්සේ, විශේෂයෙන් මේ රූපයේ සමතාවයකින් දකින්න බැරි වුණාට පස්සේ, මේ විසමපාතයේ සිතක් පවතින නිසා කියලා දකින්න බැරි වුණාට පස්සේ, සිත නිරුද්ධ වුණොත් මොකද්ද වෙන්නේ කියලා ඔයාලට දකින්න බැරි වුණාට පස්සේ, ඒ බැරි වෙච්ච තැනක ඔය පින්නතුන්ලාගේ මේ වෙලාවේ අත්දැකීම තියෙනවනේ. මේ වෙලාවේ අපි අත්දකින අත්දැකීම එක්කෝ පේන ඒවා, එක්කෝ ඇහෙන ඒවා, එක්කෝ දැනෙන ඒවා, එක්කෝ හිතෙන ඒවා, අන්න ඒ ටික සම්බන්ධ මනාපමනාප වශයෙන්, ඉෂ්ඨ අනිෂ්ඨ වශයෙන් යහපත් අයහපත් වශයෙන් මේ අද්දැකීම් ටික ඇතුලේ ඔයගොල්ලෝ අහුලනවා හිතින්. මනාපමනාප යහපත් අයහපත් වශයෙන් ඔයාලා අහුලනවා. අන්න ඒ අහුලා ගැනීම තමයි බුද්ධ ශාසනයේ කෙලෙස් කෙලෙස් කියලා කියන්නේ. විපාක නාම රූප ටිකක් තියෙනවා. ඒක දන්නේ නැතිකමට ඒ විපාක නාම රූප අද්දැකීම ඇතුලේ ඔයාලට දැන් මනාපමනාප වශයෙන් යහපත් අයහපත් වශයෙන් ඉෂ්ට අනිෂ්ට වශයෙන් මේ වෙලාවේ ඔයාලට අද්දකින අද්දැකීම ඇතුලේ තෝරන්න පුළුවන්. අන්නේ තෝරණ එක තමයි කෙලස් කියන්නේ. එහෙම තෝරන්න ගියාට පස්සේ ඔයාලට යහපත් අයහපත් හොඳ නරක ඉෂ්ට අනිෂ්ට වශයෙන් මනාපමනාප වශයෙන් අහුණාට පස්සේ අපේ සිත කාම ලෝකෙත් ඉන්න නිසා අපි ඉන්නේ කොහෙද? කාම ලෝකේ. මේ කාම ලෝකේ ඉන්න නිසා අපේ සිත ඉෂ්ට දේවල් වලට තමයි බැඳෙන්නේ. මනාප දේවල් වලට තමයි බැඳෙන්නේ. ආස්වාදයට තමයි බැඳෙන්නේ. ඒ කාම ලෝකේ ඇති ඒ ඉෂ්ට දේවල් වලට මනාප දේවල් වලට කාන්ති දේවල් වලට අපි කැමති නිසා අමනාප අමිහිරි ඊට පස්සේ කටුක දේවල් වලට අපේ සිත බැඳින්නේ මේ කාම ලෝකේ හැටි එක. ඒ නිසා ඉෂ්ට අනිෂ්ට අනිෂ්ට කියන අද්දකීම් දෙකම ඉෂ්ට අනිෂ්ටකම පදනම් කරගෙන අපිට සිතුවිලි ගලනවා. මනාප අමනාප වශයෙන් අපිට ඇතුළට එනවා සිතුවිලි. අර ඉෂ්ට අනිෂ්ට වශයෙන් ලෝකේ තෝරනකම තමයි කෙලෙස් ටික. එහෙම තෝරගත්තට පස්සේ අර ඉෂ්ට ලෝකයත් එක්ක මනාප ලෝකයේත් එකතු වෙලා ඉන්න අපි සිතින් සැලසුම් කරනවා. අන්නේ සැලසුම තමයි කර්ම කියන්නේ. මේ වෙලාවේ අපි ලෝකයේත් එක්ක එකතු වෙන්නේ විපාකයක් විදිහට. ඒක සසරින්ම ගినాපු කෑල්ල. ඒකේ ඇතුලේ මනාපමනාප ඉෂ්ඨානිෂ්ඨ වශයෙන් අහුවෙන්නේ කෙලෙස් නිසා. ඒ ඉෂ්ඨ ලෝකයේත් එක්ක මනාප ලෝකයේත් එක්ක එකතු වෙලා ඉන්න අපේ මානසික සැලසුම් අපි එකට සැලසුම් කරනවා. අපි කැමතිද අමිහිරි දේවල් වලට? අපිට චෝදනා කරන දෝෂාරෝපණය කරන තැනකවත් අපි ඉන්න කැමති නෑ. හැබැයි අපි කියන වර්ණනා කරනවා නම් අපි ඉන්න කැමති. ඒතර වර්ණනාවත් දෝෂාරෝපණයත් දෙක අපිට වෙන් කරලා රේඛාවකින් පේන්නේ කෙලස් තියෙන නිසා. කෙලස් තියෙන නිසා රාතන් වහන්සේලාට බැන්නට පොඩ්ඩක්වත් යන්නේ නෑනේ ඔළුවට මොකක්වත්. මොකක්වත් නෑ. බණින බබ ඒතර වැටෙන්නේ නැද්ද? රාතන් වහන්සේලාට බණිනේව අමතකයිද? නෑ පින්වත්නි, බණිනේව ඇහෙනවා. කොච්චර රහතන් වහන්සේලාට බැනලා තියෙනවද? බණිනේව ඇහෙනවා. එතනම ලෝකේ අතෑරිලා යනවා. ඇයි අතෑරිලා යන්නේ? උන්වහන්සේලා දන්නවා මේ වෙලාවේ අත්දැකීම විපාක නාම රූප ටික. ඒතර මං බට බැනුම් අහන්නලා තින්නේ සසර මාත් බැනලා ඇති. අන්න සංසාරෙම ගතිය පේනවා. මේ වෙලාවේ අත්දැකීම සසරෙම්ම හැදිච්ච විදිය පේනවා. මේ වෙලාවේ කණ්ඩ නැත්ති අනේ දීලා නැහැ සසර. සසර සංසාරෙම පේනවා මේ වෙලාවේ. එහෙම පේනුනට පස්සේ උද්ඝෝෂණ නැහැ. වැඩ වර්ජන නැහැ. බෞද්ධයන්ට වැඩ වර්ජනේ තියෙන විදියක් නැහැ. ඇයි? එයාට පේන්නේ විපාක නාම රූප ටිකක් විදියටනේ. එතකොට මේ විපාක නාම රූප ටික විදියට දැක්කට පස්සේ දැක්ම ඇතුළෙම ඉෂ්ට අනිෂ්ට වශයෙන් මනාප අමනාප වශයෙන් ලෝකේ පේන මට්ටම ඉන්නේ. ඒ පේන මට්ටම තමයි කෙලස් ටික. ඊට පස්සේ අර මනාප ලෝකයක් එක්ක එකතු වෙන්න, ඉෂ්ට ලෝකයක් එක්ක එකතු වෙන්න එයා තුළ යෙදෙන සැලසුම, අනිත් සැලසුම තමයි කර්මය. එයා තුළ සිත චේතනා පහළ වෙනවා. කර්මය. ඕකට තමයි කම්මාවරණ, විපාකාවරණ, කිලේසාවරණ. ඔය තුනට අහුවෙන එක තමයි සසර යනවා කියන්නේ. එයා මේ විදියට ජීවිතය අවබෝධ කළොත් දුක නිමා වෙනවා. හොඳයි, අපිට මීට වඩා වෙලාව නැහැ දේශනාවට, කාලය ඉවරයි. නමුත් මේ හොත්තට අහලා ඔළුවට අරගෙන මේ විදියට ජීවිතේ බලන්නකො. බලනකොට කලබල නැහැ යාගේ සිත. අනිත් එක තමයි ජීවිත අවබෝධයට කරා යනවා. අනිත් එක තමයි පින්වත්නි මේ ස්වභාවික සමතාවයකින් ඔබව පේන්න ගන්නවා. ඇයි? අභ්‍යන්තර පටවි ධාතුවත් බාහිර පටවි ධාතුවත් පටවි ධාතුවක් විදිහට සමානකම පේනවා. ඔයාලගේ හිත අද නෑ සමාන නෑ කිව්වත් ඇයි සමාන නැත්තේ කියලාත් ඔයාලා දන්නවද? එහෙම බලපු ගමන්ම තේරෙනවා අනේ මේ සිතක් පවතින එක නෙමේකට එකම වෙනස කියලා පේනවා. සිත නිරුද්ධ වුණොත් එහෙම වෙන්නේත් මේක නේද කියලා බැලුවට පස්සේ එහෙම බලන හුරුවක් හදාගන්නකො එතකොට ඕනම වෙලාවක ජීවිතය අතාරින්න පුළුවන්. දැන් අද අතාරින්ට ඕනේ අතෑරෙයි කියලා බයටත් ඔයාලට දාඩිය දානවා. අතෑරෙයි කියලා බයට පවා දාඩිය දානවා. එහෙම දාඩිය දාන්නේ නැහැ එදාට. එදාට එයා ලස්සනට ජීවිතය අතාරිනවා. මොකද එයා දන්නවා මේ ගමන් මඟ, සාංසාරික ගමන් මඟ බුද්ධ ශාසනයක් ඇතුලේ ඉවර කරන හැර වෙන විසඳුමක් නැහැ කියලා එයා දන්නවා. ඉතින් බඳු දක්ෂ ශ්‍රාවකත්වයක් පිණිස මේ දේශනාව උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද මේ උතුම් ධර්මානුශාසනාව සඳහා දායකත්වයේ ගෙන කටයුතු කරන්නේ අතුරුගිරිය බොරළුගොඩ පදිංචි ගෞරී වන්‍යාරච්චි
විතානාරච්චිගේ චන්ද්‍රානි පෙරේරා, ස්වර්ණා පෙරේරා, ශ්‍රියානි පෙරේරා කියන මහත්මීන් එකතු වෙලා, ඒ පින්වත් සද්ධාවන්ත පින්නතුන් එකතු වෙලා මේ දේශනාවට දායකත්වයේ ගෙන කටයුතු කරලා තිබෙනවා. ඉතින් මේ පින්නතුන්ට ආශිර්වාද කරනවා, නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ජීවිතාවබෝධය, ධර්මාවබෝධය පිණිස මේ පින්නතුන්ලා සියලු දෙනාටම මේ කුසල් බලවත් වේවා කියලා අදිෂ්ඨාන කරනවා. ඒ වගේම මේ පින්නතුන් අනුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා මහගමගේ ටිලී සහ ෆ්‍රැන්සිස් පෙරේරා කියන මහත්මව් දෙපාර්ශ මව්පියන්ට, ඒ වගේම වේලා තන්ත්‍රිගේ ලහිරු බොතේජෝ මහත්මාට, ජයවික්‍රම විතාන පවුලේ මියගේ සියලු ඥාතීන්ට, ගාමිණි අමරසිංහ, ඉන්ද්‍රා අමර දිවාකර කියන හිතවත් ඥාතීන්ට, මේ ධර්ම දේශනාවට සම්බන්ධුණු පින්වත් මහත්මීන්ගේ නමින් වර්ග පරම්පරානුගතව සංසාරගතව මියගිය සියලු ඥාතීන්ට මේ කුසල් අනුමෝදන් වේවා. මේ කුසල් අනුමෝදන්ව මේ සියලු දෙනාගේම ජීවිත සුවපත් කරගන්නට මේ දේශනාමේ කුසල් හේතු වාසනා වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. දේශකයන් වහන්සේ වෙච්ච අපට දිතා මෛත්‍රියෙන් ආශිර්වාද කරලා තිබෙනවා. විතානාරච්චිගේ චන්ද්‍රානි පෙරේරා මහත්මිය ඇතුළු පවුලේ පින්නතුන්ටත්, සෝමරත්න ගමගේ මහත්මා ඇතුළු පවුලේ පින්නතුන්ටත්, අයිරාංගනී හික්කඩුව හිතවත්තේ පින්වත් මෑණියන් ඇතුළු පවුලේ පින්නතුන්ට, රූපා හෙට්ටිආරච්චි මහත්මිය ඇතුළු පවුලේ පින්නතුන්ට මේ පින්කමට සම්බන්ධුණු මේ සියලු දෙනාගේම පවුල්වල සියලු දෙනාට මේ කුසල් උපකාර වේවා. සත්පුරුෂ ඇසුර ලැබිලා ඉතාම ඉක්මනින් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන යටත් විරිසින් දර්ශන සම්පන්න ශ්‍රාවකත්වයක තෝවාන් මාර්ගයටවත් එකතු වීම පිණිස මේ පින්නතුන්ලාට මේ දේශනාව හේතු උපකාර වේවා කියලා අදිෂ්ඨාන කරනවා. ධර්ම ශ්‍රවණී කරපු සියලු දෙනාටම මේ කුසල් උපකාර වේවා. ලක්වාසි ලෝකවාසී හැම දෙනාටම මේ කුසල් අනුමෝදන් වේවා. බොරලන්දේ වජිරඥාන නායක ස්වාමීන් වහන්සේ ප්‍රදාන මේ බෞද්ධ කාර්ය මණ්ඩලයේ පින්නතුන්ට අනුමෝදනා වේවා. අපවත් වේවදාල දරණාගම කුසල ධම්ම නායක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයටද මේ කුසල් නිවන් දොරටුවක් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. සතරවරම් රජදරුවන්, සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලටත්, බ්‍රහ්ම රාජ මණ්ඩලවලටත්, අවීචියේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටමත් මේ කුසල් නිවන් දොරටුවක් වේවා. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
සාදු සාදු සාදු. දේශනාව පවත්වා වදාළ පින්වත් ස්වාමීන් වහන්සේ, ත්‍රිපිටක ධර්මවේදී ගෞරව ශාස්ත්‍රවේදී අවසරයි පූජනීය හසලක සීල විමල පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුව සම්පත්තියම සැලසේවායි අපි සාදු නාදනම් වා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒ උතුම් ප්‍රාර්ථනාවත් සමගින් බෞද්ධ ආරෝපණ නාලිකාව මේ පැයේදී ඔබ වෙනුවෙන් සම්නිවේදනය කරන්නට යෙදුණු දායකත්ව ධර්මානුශාසනාව අප මෙලෙස නිමාවටපත් කරනවා. පින්වත් ඔබ හැම දිනාටම උතුම් තෙරුවන් සරණයි.